ගරු සුසන්ත කුමාර නවරත්න මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමියනි. අද විශේෂයෙන්ම 1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීම සඳහා වූ කෙටුම් පොතක්, ඒ වගේම ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 2 දරන ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පොතක් සාකච්ඡා කරන වේලාව. අපේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා මේ එතුමායි කතාව ඉවර වෙලා මේ යන්න වගේ සූදානම. එතුමා මේ
විපක්ෂ නායකතුමා
සභාපතිතුමීනි, ගරු කතානායකතුමා හම් වෙන්න. මොකද මේ මොහොත වෙන විටත් මේ සභාවේ සිටිය යුතු චමින්ද විජේසිරි මැතිතුමාට ඒ අවස්ථාව ලබා දීලා නැහැ. ඒක ගැන සාකච්ඡා කරන්නටයි මම යන්නේ ගරු කතානායකතුමා හමු වෙන්න. මොකද අපි ඊයේ දවසේ ඉඳලම එතුමාගේ ඉන්න විනාඩියක් එතුමාගේ වරප්‍රසාදයක් ඒක. ඒ වරප්‍රසාදේ ලබා දීම උදෙසා අපි ඉල්ලුම් කරනවා. ඊයේ ඉඳලම මේ මේ විශාල ප්‍රමාණයක් දුරකථනම් දෙන වැඩේ කෙරුණ නැහැ. එතුමාව හමු වෙන්න යන්නේ. ඒ වෙනකොට එතුමාගේ කතාවට මූණ දෙන්න බැරි නිසා නෙමෙයි.
හරි. මම මෝණ දෙන්න බෑ කියලා කිව්වේ නෑනේ. මම මෝණ දෙන්න බෑ කියලා කිව්වේ නෑ. නියෝජ්‍ය සභාපතිතුමියනේ මට මගේ කාලය දෙන්න.
විපක්ෂ නායකතුමා ඔබතුමාට අවශ්‍ය කාලය
ලබා දුන්නා.
අපිට කාලය කළමනාකරණය කරගන්න අවශ්‍යයි.
එතුමාට අවස්ථාව දුන්නා. නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමියනේ විශේෂයෙන්ම දැන් මේ
නායකතුමාට කතා කරන්න අවස්ථාව දෙනවා. විපක්ෂ නායකටයි කියන්නේ නැද්ද කතා කරන්නේ?
විපක්ෂ
නායකතුමාට කිව්වා මම මේ කාරණාව මේ සභාවේ මම ඉදිරිපත් කරන්න යන්නේ නැහැ. මම පණිවිඩයක් එවලා කිව්වා මේ යුතුයකම ඉෂ්ට කරන්න කියලා. චමින්ද විජේසිරි මැතිතුමාගේ වරප්‍රසාද රකින්න ඕනේ. ඒක ඔබතුමීගේ වගකීම.
ගරු සුසන්ද කුමාර නවරත්න මැතිතුමා කතා කරන්නේ.
විශේෂයෙන්ම දැන් අපේ මීට පෙර කතා කරපු ගරු විපක්ෂ නායකතුමා කාරණා ප්‍රමාණයක් මතු කරා. ඒකෙදි මේ උත්තරයක් දෙන්න ඕන එකම තියෙනවා. වීගොවියන්ට ලබා දෙන සහතික මිල 120ක් ලබා දෙන එක ප්‍රමාණවත් නැහැ වැඩි කරන්න කියලා කිව්වා. අපි හිතනවා 120 මිල ලබා දීම හොඳටම සාධාරණයි. ගොවියන්ට 120ක් නොලැබීම යම් ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. ඒක අපි පිළි අරගෙන තියෙනවා. ඒකට අපි විසඳුම් සොයමින් තියෙනවා. ඒකට මැදිහත් වෙමින් තියෙනවා. ඉතින් එතුමල්ලානේ ආණ්ඩු කරේ ඒ කාලේ. පෞගිය කාලේ හදන්න තිබ්බනේ. වීයාලේ මණ්ඩල විකුණලා දාලා විනාශ කරලා ඉවර වෙලා දැන් මෙතන ඇවිල්ලා ඉවරලා 120 මදි කියලා කියන්නේ. ඒව කරන්නේ නැතුව ඇවිල්ලා වෙලා මෙතන දොඩවනවා. ඒක නිසා එක පැත්තකින් අපි 120 ප්‍රමාණවත් ඇත්ත. හැබැයි දැන් ගොවියන්ට 120 හම්බ වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. ඒක අපි පිළි අරගෙන ඒකට මැදිහත් වෙමින් ඉන්නවා. ඒ වගේම ආපහු තව කාරණා ප්‍රමාණයක් මතු කරා. පෞගිය කාලේ මේ ඇති වෙච්ච තත්ත්වයන් අවස්ථා පහක්, එක පැත්තකින් මැද පෙරද යුද්ධය ගැන කීවා, පාස්කු ප්‍රහාරය ගැන කීවා, ඒ වගේම රට බංකොලොත් වීම ගැන කීවා, කොරෝනා ගැන කීවා. නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, මේකෙන් රට බංකොලොත් කරේ කවුද? ඔය බලේ හිටපු කට්ටියනි. රට මේ බංකොලොත් වෙන තත්ත්වෙ වැඩ කෙරුවේ හොරා කාලා වංචා කාලා රට විනාශ කරේ ඒ කට්ටිය. ඒ වගේම පාස්කු ප්‍රහාරය සිද්ධ කරේ කවුද? කියනවා දැන් එළිවෙමින් තියෙනවා. ඉතුරු ඒවා මොනවද? මැද පෙරදිග යුද්ධය නේ. මේකේ ලෝකේ රටවල් ඇති, ලෝකේ මේ මැද පෙරදිග රටවල් අතර ඇති වෙච්ච යුද්ධයක්. හැබැයි ලංකාවේ මේ පාලන එහෙම නැත්නම් අපි බලයේ ඉන්නකොට ඇති වෙච්ච දෙයක් නෙමෙයි. එනිසා මේ කාරණා පහ ඇතුලේ රට බංකොලොත් කරන එක සහ වගේම පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනේ කට්ටිය මේ ඉස්සරහා ඉන්නවා. විපක්ෂ පුටුවල වාඩි වෙලා ඉන්නවා. විශේෂයෙන්ම දැන් මම යොමු වෙන්නම්. ඒ වගේම තව එතුමා මතු කරා තව කාරණයක් මේ සභාපතිතුමියනි, විශේෂයෙන් පශු වෛද්‍යවරුන්ගේ උසස් වීම ගැන. ඔව්, ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. ඒක සාකච්ඡා වෙමින් තියෙනවා. අපි ඇමෙතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයේ පෞගිය කාලේ තීරණයක් කරගෙන ඒක කමිටුවක් පත් කරලා විරලා ඒ ගැන සොයා බලන්න මෙදිහත් වීමක් කරමින් තියෙනවා. එනිසා ඒකටත් අපි ආණ්ඩුවක් විදිහට එයාලගේ කාලේ නොකරපුවා අවුරුදු 5 10 15 20 30 40 50 60 ආණ්ඩු කරපු කට්ටිය විසඳලා නැති ප්‍රශ්න අපි ආණ්ඩුවක් විදිහට විසඳන්න මැදිහත් වෙමින් අවධානය යොමු කරලා තියෙනවා කියන එකත් මතු කරන්න කැමතියි. විශේෂයෙන් මම යොමු වෙන්නම් අද ඉදිරිපත් කරලා තියෙන මේ කාරණයට අදාළව ගත්තොත් එහෙම. ගරු කාර්යක සභා සභාපතිතුමියනි, 1958 අංක 29 දරන සත්ව පනතට අනුව මේකේ කාරණා ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තියෙනවා. එකක් මේ පනතේ නිරවුල් ලෙස අපේ කැබිනට් අමාත්‍යතුමා ලාල්කාන්ත මෙත්තම මේක නිරවුල් ලෙස හොඳට පැහැදිලි කරලා දුන්නා. ඒත් මේ පනතේ ඉදිරිපත් කරලා තියෙන කාරණා ඇතුළ එකක් තියෙනවා විශේෂයෙන්ම සත්ව ප්‍රවාහණය ගැන. ඒත් සත්ව ප්‍රවාහණය ගැන කියනකොට තව කාරණා ප්‍රමාණයක් මතු කරන්න ඕන එකම තියෙනවා. අපේ රටේ මේ පශු සම්පත් ක්ෂේත්‍රය ගැන ගරු නියෝජ්‍ය සභාපතිනි සත්ව පනත තියෙනවා, ඒ වගේම සත්ව රෝග පනත තියෙනවා, සත්ව නිරෝධායන පනත තියෙනවා, සත්ව ප්‍රවාහන පනත තියෙනවා, ඒ වගේම සත්ව සුභසාධන පනත තියෙනවා. මේ වගේ පනත් විශාල ගණනාවක් පහුගිය කාලේ ඇවිල්ලා තියෙනවා, ඒවා සංශෝධන වෙලා තියෙනවා විශේෂයෙන්ම මේ පශු සම්පත් ක්ෂේත්‍රය ගැන. ඒතර අද නිරවුල් ලෙස කතා කරන්නේ මේ අද මේ විවාද කරන්නේ සත්ව පනත ගැන. ඒ නිසා සුභ සාධන හරි සත්ව රෝග හරි සත්ව නිරෝධායන හරි නෙමෙයි සත්ව පනත ගැන මේ කතා කරන්නේ. ඒ සත්ව පනත ගැන කතා කරනකොට අපට මේ සතුන්ට වැළදෙන රෝග ගැන අදාළත්වයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. මේකට හේතුව අපි දන්නවා පහුගිය කාලේ විශේෂයෙන්ම මේ 1958 ආපු මේ පනතත් එක්ක එළහරකා සහ මීහරකා ප්‍රවාහණය කිරීමට අදාළ යම් නීති ප්‍රමාණයක් පනවලා තියෙනවා. හැබැයි මේ 1958 ඉදිරිපත් කරන පනතේ හතරවෙනි වගන්තියේ අපේ ලාල්කාන්ත මෙතුමත් පැහැදිලි කරා හතරවෙනි වගන්තිය ඉදිරිපත් කරලා තියෙනවා තවත් කාරණා ප්‍රමාණයක්. මේ එළහරක මීහරක ඒ වගේම බැටළුවා එළුවා සූකරයා ඒ වගේම කුකුලා. ඒතර මේ හතරවෙනි වගන්තිය තුළ ඉදිරිපත් කරලා තියෙන්නේ අනවසරයෙන් මේ කියන සත්තු වෙනත් තැනකට ඇතුල් වෙලා යම් හානියක් කරනවා නම් වගාවට හානියක් කරනවා නම් ඒ සම්බන්ධයෙන් යම් ස්ථානයකට යම් ප්‍රදේශයකට හානියක් වෙනවා නම් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්න කියලා වෙලා ඉදිරිපත් කරලා තියෙනවා හතරවෙනි වගන්තියේ. අද මේ ගේන කෙටුම්පත හරහා නිරවුල් ලෙස කියන්නේ මොකද්ද? අපි දන්නවා පහුගිය කාලේ අප්‍රිකානු උණ සූකරයෙන් වැළඳුණා. ඒ වැළඳිච්ච මොහොතේ අපේ රටේ මේ සූකර කර්මාන්තයේ හිටපු සෑම ගොවියම කඩා වැටුණා. ආර්ථිකය කඩා වැටුණා. නැවත සූකර කර්මාන්තය පටන් ගන්න බැරි තැනට දැන් මේ වෙනකොට මේ පත්වෙමින් තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශයේ විදිහට ලාල්කාන්ත මෙත්තුමා අපේ නියෝජ්‍ය නාමකරණවත් මෙත්තුමාලා මේ විශාල වශයෙන් සාකච්ඡා කරමින් ඒ ගොවියෝ එක්ක සාකච්ඡා කරමින් මේක නැවත කොහොමද නගා සිටවන්නේ කියලා අපි කතා බහ කරමින් තියෙන්නේ. ඒ නිසා අපේ රටේ ආර්ථිකයට මේක බලපානවා. ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසාවෙන්ම තමයි මේ ගේන කෙටුම්පතෙන් ගේන්නේ එළුවා බැටළුවා සූකරයා කියන මේ සතුන් තිදෙනාත් ආන් අර මේ සත්ව ප්‍රවාහනයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕනේ කියලා. පශු වෛද්‍යවරයා පරීක්ෂාවකින් පස්සේ නියමිත ලෙඩක් නැත්නම් රෝගයක් නැත්නම් එහෙම නැත්නම් හුළඟෙන් බෝ වෙන රෝගයක් නොමැතිනම් එහෙම නැත්නම් එකට ඇතිල්ලීමෙන් වැළඳෙන රෝගයක් නොමැතිනම් ඒ සතුන් ප්‍රවාහණය කිරීම සඳහා විධිමත් ක්‍රමවේද ඇතුලේ අපි නීති හදන්න ඕනේ කියන තැනකට තමයි මේ සාකච්ඡාව ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා රටක් විතර ගත්තොත් ඒක හොඳයි. ඇයි එහෙම හොඳ වෙන්නේ? අපි දන්නවා පහුගිය කාලේ විශේෂයෙන්ම එක උදාහරණයක් කියන්නම්. එංගලන්තේ 2001 වර්ෂයේදී විශේෂයෙන්ම ගරු සභාපතිතුමියනි කුරහා මුඛ රෝගය නිසා ඒ මොහොතේදී 2001 එංගලන්තයේදී තියන්න තිබිච්ච මැතිවරණයක් කල් දාලා තියෙනවා. එංගලන්තේ කියන රට ඒ වෙලාවේ ආර්ථිකය ගැන කල්පනා කරලා තියෙන විදිහ මේ ආර්ථිකය ආරක්ෂා කරගන්න ඕන කියන අරමුණින් මැදිහත් වෙලා තියෙන ආකාරය ඒ වෙලාවේදී විශේෂයෙන්ම මිලියන 6කට ආසන්න සතුන් ප්‍රමාණයක් කල් කරලා තියෙනවා. එමෙතන අයින් කරලා තියෙනවා. ඇයි ඒ? රටේ ආර්ථිකයට වැදගත් මේ රටේ මේ කියන කාරණා අපි හරියට අනුගමනය නොකරුවොත් සතුන්ට විතරක් නෙමෙයි ජනතාවටත් සමහරට බලපාන රෝග වැළඳෙන්න පුළුවන්. එසා දැන් පහුගිය කාලේ සූකරයින්ට වැළඳිච්ච රෝගය වැළඳනවාට අපි දන්නවා මේ වන වල්ලූරන්ටත් මේ රෝගය ආවා. ඒක නිසාවෙන් තමයි මෙන්න මේ පනත ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙමින් ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය මගින් විශේෂයෙන්ම අනුගමනය කරන සෞඛ්‍ය ක්‍රමවේදයන් තියෙනවා.
තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
ස්තුතියි. අනුගමනය කරන සෞඛ්‍ය ක්‍රමවේදයන් තියෙනවා. හදලා තියෙන නීති පද්ධතීන් තියෙනවා. එසා විශේෂයෙන්ම අපි රටක් විදිහට විශේෂයෙන්ම අපි කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් වාරි මාර්ග මහවැලි අමාත්‍යංශ විදිහට මේ ගන්නා ලද තීරණ උදෙක් මේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ඔළුවල මේ පළවෙන අදහස්ම නෙමෙයි. එනිසා ලෝකය දියුණු දේවල් අත්පත් කරමින් ඉන්න රටවල් අනුගමනය කරන ඒ නීති පද්ධතීන් ඒ වගේම ආරක්ෂා කරගන්න ඕනේ ඒ රැකවරණයන් ඇතුලේ ලෝකය අධ්‍යයනය කරමින් තමයි අපි මේ කටයුතු කරමින් තියෙන්නේ. එනිසා ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයේ මේ මග පෙන්වීම සහ එහෙම නැත්නම් ඒ පූර්වාදර්ශයන් අපි අරගෙන තියෙනවා මේ වැඩේ ක්‍රියාත්මක කරන්න යනකොට. එනිසා අපි දන්නවා විශේෂයෙන්ම මේ වැඩේ කරන්න යනකොට විවිධ සාකච්ඡා සංවාද හැදෙන්න පුළුවන්. අපි ලාල්කාන්ත ඇමතිතුමා කිව්වා වගේ අපි නිර්වෘල් ලෙස මේක තේරුම් අරගෙන මේ මැදිහත් වීම කරමින් අපේ රටේ විශේෂයෙන්ම ජාතික ආර්ථිකයට පණ පොවනකොට නිෂ්පාදන ආර්ථිකයට ශක්තිමත් ශක්තියක් එකතු කරනකොට අපේ රටේ මෙන්න මේ එළුවා එවැගේම බැටළුවා එවැගේම සූකරයා ඒ කර්මාන්තයේ යෙදිලා ඉන්න ගොවි ජනතාවට අසාධාරණයක් නොවන විදිහට ඒකට ගැළපෙන විදිහට රෙගුලාසි සකස් කරලා විරලා මේ කර්මාන්තය ඉතාමත් යහපත් ලෙස රටේ සමස්ත ආර්ථිකය ගැන හිතමින් ඉස්සරහට යන්න ඕනේ කියලා අපි විශ්වාස කරන්නේ. එනිසා ඒ ගොවි ජනතාවට කිසිසේත් මේකේ හානියක් වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. අපි ආණ්ඩුවක් විදිහට ඒකට වග වෙනවා. ඒ ජනතාවට ගැළපෙන විදිහට ඒ පහසුකම් ටික හදලා දෙන්න ඕනේ කරන මැදිහත් වීම ඉදිරියේදී අපි ඒ රෙගුලාසි ඇතුළත් කරලා විර වෙලා ඒ ජනතාවට ඒ අවශ්‍ය සහනය ලබා දෙන්න සූදානම් කියන පණිවිඩයත් ලබා දෙමින් මම මගේ කතාව නවත්වනවා. මේ අවස්ථාව ලබා දීම වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා.